මනුස්සයෝ විදිහට සංනිවේදනය කියන්නේ අද කාලේ අපිට ඉතාමත් වැදගත් කාර්යයක්. විශේෂයෙන්ම සංනිවේදනය නැතුව අපිට ජීවිතේ ඉදිරියට ගෙනියන්න අමාරු වෙලා තියෙනවා. ලෝකයක් විදිහට ගත්තොත් එහෙම හැම රටකටම අනිත් රටවල් එක්ක සංනිවේදනය කරන්න ඕනේ. මනුෂ්‍ය ප්‍රජාවක් විදිහට ගත්තොත් එහෙම හැම මනුස්සයෙක්ම අනිත් මනුස්සයෙක් එක්ක සංනිවේදනය කරන්න ඕනේ. මේ සංනිවේදනය ගැන කතාබහ කරද්දී අපිට ශ්‍රවණය පිළිබඳව අනිවාර්යයෙන්ම කතාබහ කළ යුතු වෙනවා. මේ ඔස්ට්‍රේලියාවේ මේ ගෙවි යන සතිය අගෝස්තු මාසේ 21 වෙනිදා ඉඳලා 27 වෙනිදා වෙනකන් ඔස්ට්‍රේලියාව තුළ ශ්‍රවණය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතිය බවට පත් කරලා තියෙනවා. මේක හැම අවුරුද්දකම සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම අගෝස්තු මාසයේ අවසාන සතියේ. ඒ නිසාම අපි අද SBS සිංහල වැඩසටහනෙන් හිතුවා මේ ශ්‍රවණය පිළිබඳව වැඩිදුර කතාබහ කරන්න. මේ අපි කවුරුත් විශේෂයෙන්ම වැඩිපුර අවධානයක් යොමු කරන්නේ නැති පැත්තක් ගැන අපි අද කතාබහ කරන්න හිතුවා. මේ සාකච්ඡාවට අපි ගෞරවයෙන් ආරාධනා කළා මෙල්බන් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතාට. ආයුබෝවන් සුබෝදසනක් වෛද්‍යතුමනි.
ආයුබෝවන් මදුර සුබෝදසනක්
වෛද්‍යතුමනි. අපි මුලින්ම මේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට මේ ශ්‍රවණය කියන කාරණාව පැහැදිලි කරගමු. කොහොමද මේ යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ අපේ ශරීරයත් එක්ක?
ශ්‍රවණය ගැන අපේ තියෙන දැනීමත් අවධානයත් සෑහෙන අඩුයි මං හිතන්නේ. අපි දැන් මේ ඇස කන ගැන කතා කරපුවම ඇහැට ගොඩාක් වෙලාවට ලොකු අවධානයක් යොමු වෙලා තියෙනවා. අපි කියන ඇහැ වගේ බලා ගන්නවා, ඒ වගේ දේවල්. හැබැයි ඒ වගේම විශේෂ අවධානයක් යොමු වෙන්න ඕන දෙයක් තමයි කන. හැබැයි කන ගැන එච්චරම අවධානයක් නැහැ කියලා තමයි මටත් තේරෙන්නේ. අපි දැන් ඇහිම ගැන කතා කරොත් මේක ටිකක් සරලව පැහැදිලි කරන්න අමාරුයි. ඇහිම සිදුවන විදිහ ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. හැබැයි අපි සරලව පැහැදිලි කරගන්න උත්සාහ කරොත් කවුරුහරි හිතේ මවාගත්තොත් මේ මම කියන දේ, කන අපිට ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. බාහිර කන, මැද කන, අභ්‍යන්තර කන. මේ තුනම එක විදිහට වැඩගත් අපිට ඇසීම සම්බන්ධව ක්‍රියාවලිය ගැන කතා කරොත් බාහිර කන අපිට එළියට පේන කන. මෙතනින් තමයි අපේ ශබ්ද තරංග ඇතුල් වෙන්නේ. මේ ඇතුළට ශබ්ද තරංග මැද කන. මැද කන කියන කොටසේ ප්‍රධාන වශයෙන් කුඩා අස්ථි තුනක් තියෙනවා. අස්ථි තුන පටන් ගන්න හරිය තියෙනවා කම්බරය. මේක ඇත්තටම මේ වැඩ කරන්නේ ඇම්ප්ලිෆයර් එකක් විදිහට. එන ශබ්ද තරංග තවත් තීව්‍ර කරලා අභ්‍යන්තර කනට ගෙනියනවා. අභ්‍යන්තර කනේදී ගොළුබෙල්ලෙක්ගේ හැඩය තියෙන උපකරණයක් තියෙනවා. මේකෙන් මේ ශබ්ද තරංග විදුලි තරංග බවට පත් කරලා ස්නායු වලට සම්බන්ධ කරන ස්නායු හරහා මොළයට ගිහිල්ලා අපිට එළියෙන් ආපු ශබ්ද තරංග අපිට දැනුවත් වෙනවා මේ හඬ විදියට. මේක තමයි ක්‍රියාවලිය. සාමාන්‍ය මේ ක්‍රමයට අපිට ඇහෙන්නේ හර්ට්ස් 20ත් 20000ත් අතර ප්‍රමාණයව තමයි අපිට ඇහෙන්නේ. මීට අඩු හෝ වැඩි ඒවා අපේ හඬ පරාසයට ඇතුළත් වෙන්නේ නැහැ. මයිදන් මෙතනදී තව දෙයක් කියන්න ඕන. මේ කන කිව්වහම දැන් අපි ඇසීම ගැන විතරයි අපි දැනුවත්. හැබැයි මම දැන් ඉස්සලා විස්තර කරපු මැද කන. මැද කන තවත් ප්‍රධාන කාර්යයක් වෙනවා සාමාන්‍ය මිනිස්සුන්ගේ බැලන්ස් එක. එහෙම නැත්නම් සමබරතාවයට ප්‍රධාන අවයවයක් විදිහට මැද කන ප්‍රයෝගී වෙනවා. මේක කියද්දි සමහර කට්ටියට මතක් වෙනවා ඇති. දැන් අපිට කනේ ආසාදනයක් හැදුනොත් සමහර වෙලාවට අපිට බැලන්ස් එකේ ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් ඒ අතින් බැලුවත් අපිට දෛනික වැඩ කටයුතු වලදී කන ඉතාම වැදගත් අවයවයක්.
හොඳයි, මම හිතන්නේ බොහොම පැහැදිලි උත්තරයක් ලැබුණා අපේ ප්‍රවේශයට. වැදතුමනි, අපි ඊළඟට කැමති අවධානය යොමු කරන දැන් ශ්‍රවණ ආබාධ පිළිබඳව කතා බහ කරද්දි මේ ශ්‍රවණ ආබාධ සඳහා බලපාන ප්‍රධානතම හේතු මොනවද? වෛද්‍ය විද්‍යානුකූලව හඳුනාගෙන තින්නේ මේ වන විට
ප්‍රධානතම හේතුව කියලා අපිට එකපාරටම පෙන්වන්න පුළුවන් දෙයක් නැහැ. ගොඩක් විවිධ හේතු බලපාන්න පුළුවන් ශ්‍රවණ ආබාධ වලට. අපි සරලව කිව්වොත් ශ්‍රවණාබාධ කොටස් දෙකක් විදිහට පෙන්වන්න පුළුවන්. උපදෙදී අපි උපදින්න පුළුවන් අපිට කන් ඇහෙන්නේ නැතුව. එහෙම නැත්නම් ඉපදුනාට ඉපදෙනවත් එකම මොන හරි වෙන ප්‍රශ්නයක් නිසා කන් ඇහෙම නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි වැඩුණාට පස්සේ කන් ඇහෙම නැති වෙන්න පුළුවන්. ওই කොටස් දෙකට බෙදන්න පුළුවන්. ඊට අමතරව මම දැන් ඉස්සෙල්ලා විස්තර කරපු විදියට බැලුවොත් අපේ බාහිර කන, මැද කන, ඇතුල් කන ඔය තුනට බලපාන විවිධ හේතු නිසා අපිට ශ්‍රවණාබාධ ඇති වෙන්න පුළුවන්. බාහිර කන බොහොම සරලයි. බාහිර කන එළියට පේන කන. එතන දැන් අපි සාමාන්‍ය සරල ජීවිතයේදී කියන ඉයර්වැක්ස් වගේ දේවල් නිසා ඇහිම අඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ මැද කන හා අභ්‍යන්තර කනට බලපාන එකම වගේ හේතු ආසාදන වලින්. මැද කන හෝ අභ්‍යන්තර කන එහෙම නැත්නම් මොළයේ ආසාදන වගේ දේවල් වලින් ශ්‍රවණාබාධ ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වයසට යද්දී ඒජින් ප්‍රොසෙස් එකේදී ශෝනාබද ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව මේක කොමන් තත්ත්වයක් නෙවෙයි, ඒකට ටියුමර්ස් එමන් නැත්නම් වැඩිම නිසා මැදකන අභ්‍යන්තර කන වල ආබාධ ඇති වෙන්න පුළුවන්. දැන් සමාජයේ අධික ශබ්දය ගොඩාක් කල් ඇසීම නිසා ශ්‍රවණාබාධ ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව සමහර ප්‍රතිජීවක එම නැත්නම් ඇන්ටිබයොටික්ස් තියෙනවා. ඒ ඇන්ටිබයොටික්ස් දීර්ඝ කාලීනව හෝ අධික මාත්‍රාවක් ගත්තොත් ශ්‍රවණාබාධ ඇති වෙන්න පුළුවන්.
හොඳයි, අපි කතා බහ කරමින් සිටින්නේ මෙල්බන් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා සමග. මේ ශ්‍රවණය පිළිබඳව දැනුවත් කිරීමේ ජාතික සතිය නිමිත්තෙන් මේ ශ්‍රවණය සහ ශ්‍රවණාබාධ පිළිබඳව ඊළඟට කෙනෙක්ට නැගෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ, දැන් මට ශ්‍රවණාබාධයක් තියෙනවද කියලා කොහොමද මම පරීක්ෂා කරන්නේ, මම කොහොමද දැනගන්නේ මේ කාරණාවට මොකද්ද තියෙන විසඳුම වෛද්‍යතුමනි?
ශ්‍රවණාබාධයක් තියෙනවා නම් ප්‍රධාන වශයෙන්ම කරන්න ඕන දේ තමයි වෛද්‍යවරයෙක් හමුවලා ඉගෙන කතා කරන එක. ඉගෙන කතා කරද්දී මොන වගේ දේවල් වලින්ද ඔබට තේරුම් ගන්න පුළුවන් ශ්‍රවණාබාධයක් තියෙනවා කියලා හැඟෙන්නේ කියන එක ගැන අපි කතා කරොත් හොඳයි කියලා. වල ගොඩක් වෙලාවට දැන් අපිට ගෙදර දොරේදී ඔබේ ගුවන් විදුලි එහෙම නැත්නම් ටීවී එකේ ශබ්ද ගොඩාක් වැඩි කරලා අහන්න වෙනවා නම් ඔබට ඇසීම අඩු වීමේ ප්‍රශ්නයක් තියෙන පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙක් සමග කතා කරද්දී අනිත් කෙනාගේ නිතර නිතර ඇසීමට සිද්ධ වෙනවා නම් මොකද්ද කිව්වේ කියලා. එහෙම නැත්නම් කන තුල විවිධ ශබ්ද ඇසෙනවා නම් අපි කියන රිංගින් බසින් වගේ ශබ්ද ඇසෙනවා නම් මේවා තමයි මූලික රෝග ලක්ෂණ ශ්‍රවණාබාධයක් තිබිය හැකි. ඉතින් වෛද්‍යවරයෙක් හමුවීම තමයි ප්‍රධාන වශයෙන් කළ යුත්තේ. සරල පරීක්ෂණ දෙකක් තියෙනවා වෛද්‍යවරයෙකුට කළ හැකි මං මුලින් කියපු ශ්‍රවණාබාධ තත්ත්වයන් හඳුනා ගැනීමට. සරල දෙයක් නැත්නම් වෛද්‍යවරයා ඊළඟට කරන්නේ රෝගියාව ඔඩියොලොජිස්ට් කෙනෙක් ගාවට යවනවා. එතෙන්දී පරීක්ෂණයක් කරලා තවදුරට පරීක්ෂණයක් කරලා දැනගන්න පුළුවන් ශ්‍රවණාබාධ තත්ත්වයක් තියෙනවද. තියෙනවා නම් කොයි පරාසයේ කොයි වර්ගයේ ශ්‍රවණාබාධද තියෙන්නේ කියලා වැඩිදුර පරීක්ෂා වලින් හොයාගන්න පුළුවන්. එතෙන්දී හරියටම නිගමනය කරන්න බැරි නම් ඊළඟට වෛද්‍යවරයා යොමු කළ යුතුයි උගුර කන නාසය හා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙතට.
මේ ගෙවි යන සතිය ශ්‍රවණය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතිය විදිහට තමයි නම් කළ තියෙන්නේ. නිසාම අපි අද SBS සිංහල වැඩසටහනේ මේ ශ්‍රවණය සහ ශ්‍රවණාබාධ පිළිබඳව තමයි කතා බහ කරමින් සිටින්නේ. මේ සාකච්ඡාව නිමා කිරීමට මත්තෙන් තවත් කාලුචිත වූ වැදගත් ප්‍රශ්නයක් අහන්නට හිතුණා මට වෛද්‍යතුමාගෙන්. මේ අපිට දැන් මේ දවස්වල විශේෂයෙන්ම බොහෝ වෙලාවට පාරිතොටේදී පොදු ස්ථානවලදී ගෙදර දොරේදී පවා දකින්නට ලැබෙනවා මේ කුඩා දරුවගේ ඉඳලා වයසක උදවිය දක්වා මේ ඉයර්පොඩ්ස් එහෙම නැත්නම් හෙඩ්ෆෝන්ස් එහෙම නැත්නම් අපි සිංහලෙන් කියනවා නම් කන් යොමු පාවිච්චි කරනවා තමන්ගේ ජංගම දුරකථනයට එහෙම නැත්නම් MP3 ප්ලේයර් එකට නැත්නම් iPod එකට සම්බන්ධ කරලා. මේ කාරණාව කොහොමද බලපාන්නේ අපේ ශ්‍රවණයට? මොකද දවසේ වැඩි කාලයක් බොහෝ උදවිය මේ කන් යොමු පාවිච්චි කරනවා තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන අතරතුරේදී. අපි මේ කාරණා පිළිබඳව පොඩ්ඩක් කතා බහ කරමු අවසාන වශයෙන්.
ඔව්මදර බොහොම වැදගත් ප්‍රශ්නයක් හිතන්නේ. අපි දැන් කතා කරපු මාතෘකාවට අදාළව කතා කරොත් අධික ශබ්දය බොහෝ කාලයක් කනට ඇසීම නිසා ශ්‍රවණාබාධ ඇති වෙන්න පුළුවන්. මම හිතන්නේ ඒක ගොඩක් දෙනෙකුට මේක කියපු ගමන් තේරෙනවා අධික ශබ්දය කරන්න හොඳ නැහැ කියන එක. මේක මම සරල විස්තර කරොත් එහෙම දැන් සාමාන්‍ය අපි MP3 ප්ලේ එකකට පුළුවන් ඩෙසිබල් 120ක පමණ ශබ්දයක් පිට කරන්න. මේක මම හිතන්නේ කිව්වොත් පුදුම වෙනවා. මේ ඩෙසිබල් 120ක් කියන්නේ සාමාන්‍ය රොක් කොන්සර්ට් එකක එන්න පුළුවන් ශබ්දේ. අපිට සාමාන්‍යයෙන් පැයක් දෙකක් ඇතුළත මේ ප්‍රමාණය ශබ්දයක් කන අපි එක්ස්පෝස් වුණොත් එහෙම හියරින් ලොසයක් එන්න පුළුවන්. ඒ තරම් බලපාන්න පුළුවන් මේ අධික ශබ්දය. ඊට අමතරව සාමාන්‍ය විදිහට අපි කතා කරනවා නම් දැන් ඉයර්පොඩ් එකක් හෙඩ්ෆෝන් එකක් පාවිච්චි කිරීමේදී මම දෙන උපදේශ නම් බාහිර පරිසරයේ ශබ්ද ඇහෙන්නේ නැත්නම් ඔබට මේ දේවල් තලඳගෙන ඉද්දී ඒ ශබ්දය වැඩි. Sound is too loud. මීට අමතර මේ සෞඛ්‍ය මට්ටම ගැන අතහැරලා අපි කතා කරොත් එහෙම බාහිර පරිසරයේ ශබ්ද අපිට ඇසෙන්නේ නැත්නම් ලොකු අවධානමක් තියෙනවා සමාජයේ ගැවසෙද්දී තනතුරු ඇති වෙන්න පුළුවන්. අපි ගොඩක් ලාවට අපිට මේ ප්‍රවෘත්ති වලදී ඇහෙනවා සමහර දේවල් සමහර පාරේ ගමන් කරද්දී දුම්රිය අනතුරු වාහන අනතුරු වෙන්න පුළුවන්. බාහිර පරිසරයත් සමග සංවේදී නොවීම නිසා. ඊට අමතරව කුඩා ළමයන් ගැන කතා කරොත් සංගීතය ගොඩක් හොඳයි මොළේ වර්ධනයට. හැබැයි බාහිර පරිසරය ගැන සංවේදී නොවී මේ විදිහට ගොඩක් අධික ශබ්දේ භාවිත කිරීම නිසා ඉස්සෙල්ල මම කිව්වා වගේ ශ්‍රවණ ආබාධ ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව මේ වගේ දේවල් වලට අපි ඇබ්බැහි වෙලා අනිත් දේවල් පරිසරයට සංවේදී නොවීම නිසා අධ්‍යාපනයේදී බලපෑම ඇති වෙන්නත් පුළුවන්. මේක මේ දැනට දැන් තියෙන අපි සමාජ තත්ත්වයත් එක්ක මේ දේවල් අපිට අත්විඳින්න වෙන්නේ ගොඩක් වෙලාවට. මම හිතන්නේ ඊළඟ ජෙනරේෂන්ට ඒක ගොඩක්
හොඳයි. අපි අද කතා බහ කරමින් සිටියේ SBS සිංහල වැඩසටහනෙන් ශ්‍රවණය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතිය පිළිබඳව, විශේෂයෙන්ම මේ ශ්‍රවණය සහ ශ්‍රවණ ආබාධ පිළිබඳව. අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගත්තා මෙල්බන් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතාව. ඔබ දැනුවත් කිරීම සම්බන්ධයෙන් SBS සිංහල වැඩසටහන වෙනුවෙන් ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන්, සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන වෛද්‍යතුමනි.
ආයුබෝවන් මතර.